ගරු රවි කරුණානායක මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම 6 වෙනි ප්‍රශ්නය අහනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත අනුව 2024 වර්ෂයේ එක් එක් රටවල් සඳහා කාර්යාංශ ලියාපදිංචි ලබා ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ කාණ්ඩ වශයෙන් තොරතුරු අමුණුම එක වශයෙන් අමුණා ඇත. කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත අනුව 2025 1-1 වන දින සිට 2025-07-02 වන දින දක්වා එක් එක් රටවල් සඳහා කාර්යාංශ ලියාපදිංචි ලබා ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ කාණ්ඩ වශයෙන් අමුණුම දෙක වශයෙන් අමුණා ඇත. 2025-02-25 දින වන විට විදේශ රටවල්වල සේවය කරනු ලබන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන 13,45,801 වන අතර එම තොරතුරු අමුණුම 3 වශයෙන් අමුණා ඇත. ආ රෝමන් ඉලක්කම් 1. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා අනුව 2015 වර්ෂයේ සිට 2025 මැයි දක්වා විදේශ රැකියා හරහා ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 67,147ක් වන අතර ශ්‍රී ලංකා රුපියල් බිලියන 13,946 මෙම රෝමන් ඉලක්කම් 2 මෙම සම්බන්ධ තොරතුරු පවත්වා යනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වන බැවින් මේ පිළිබඳ විස්තර ඔවුන්ගෙන් ලබාගෙන නම් මැනවි. රෝමන් ඉලක්කම් 3 පැහැරහන්න ලද වැඩ කොන්ත්‍රාත්තු හේතුවෙන් කාර්යාංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත මේ රට ගෙන්වා ඇති ශ්‍රමිකයන් සම්බන්ධ තොරතුරු අමුණුම 4 වශයෙන් අමුණා ඇත. රෝමන් ඉලක්කම් 4 කොන්ත්‍රාත්තු කඩවීමක් සිදු වුවද පිටුවල් කිරීම සිදු වී නොමැත. රෝමන් ඉලක්කම් අංක 5 විදේශගත රැකියා ලාභින්ගේ රක්ෂණ ක්‍රමයක් සඳහා මුදල් එකතු කිරීමක් සිදු නොකරන අතර ලියාපදිංචි ගාස්තු මුදලක් පමණක් අය කරනු ලැබේ. එම ලියාපදිංචියට අදාළව නොමිලේ රක්ෂණාවරණයක් ලබා දෙයි. මෙම රක්ෂණාවරණයට අදාළව රක්ෂණ සමාගමෙන් කාර්යාංශ වෙත කොමිස් ආදායමක් ලැබෙන අතර 2015 වසරේ සිට 2024-12-31 දින දක්වා රුපියල් මිලියන 296.2 මුදලක් රක්ෂණාවරණයට අදාළව ලැබී ඇත. රෝමන් ඉලක්කම් 6 මෙම රක්ෂිත ක්‍රමයේ යටතේ විදේශගත ශ්‍රී ලංකා විදේශගත සංක්‍රමණික සේවකයන් සඳහා වන්දි ලෙස 2015 වර්ෂයේ සිට 2024-12-31 දක්වා රුපියල් මිලියන 803.1 මුදලක් ගෙවීම කර ඇත. පැන නොගැනී
අතනාගතුමනි, ලැබුණ උත්තරෙන් හැමදේම සභාගත කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අහන්න තියෙන ප්‍රශ්නය අපි දන්නා දේ තුලින් මිසක් ඔබතුමාගේ පිළිතුරෙන් නොවේ කියන එක මම ඉස්සරහ මතක් කරන්න කැමතියි. ඉතින් ඒ සම්බන්ධයෙන් මට මේ අවස්ථාවේදී දැනුවත්කම තුල US වල මිලියන් 784ක් ගිය මාසේ ලැබිලා තියෙනවා. මේ අහිංසක වැඩ කරන ලක්ෂ 21කට ඒ අයට ඒ ලැබෙන සල්ලි ලංකාවට ආවට පසුව බැංකුව තුල පොලි අනුපාතය 100%-5% අතර ප්‍රමාණයක් හම්බ වෙනවා. නමුත් රජයේ ණයබරතාවය නිසා ජාත්‍යන්තර සුරකුම්පත්වලට 10%-11% අතර ප්‍රමාණයක් ගෙවනවා. ඇයි මේ අහිංසක වැඩ කරන සේවක පිරිසට මේ රට බේරගන්න මේ තියෙන මොහොතේ ඒ අයට මීට වැඩිය පොලි අනුපාතයක් ලබා ගන්න දෙයක් මිසක් ඒක ලබා දෙනවා වගේම මේ රටට පැමිණියාම ඒගොල්ලන්ට ඩියුටි ෆ්‍රී ෆැසිලිටි ඒ වගේ දේවල් අපි ඇති කරන්නේ නැත්තේ ඇයි කියන එක මම කතානායකතුමා තුලින් ඔබතුමාගෙන් අහනවා.
කරු කතානායකතුමනි, විශේෂයෙන් ගත්තොත් එහෙම මෙම සංඛ්‍යා ලේඛන ඉතාමත් දිගයි. ඒ නිසා අපිට වෙලාව සම්බන්ධ ප්‍රශ්න ඇති වෙච්ච නිසා තමයි මේක සභාගත කරන්නේ. විශේෂයෙන් ගත්තොත් එහෙම ඔබතුමන්ට කියන්න පුළුවන් විශේෂයෙන් අපිට ලැබිලා තියෙන මේ විදේශ ප්‍රේෂණයට අදාළව ගත්තොත් එහෙම අපිට කාණ්ඩ කීපයකට මේක බෙදන්න පුළුවන්.
තියෙන පිළිතුර අපට එව්වා නම් ඒක මීට වැඩි හරවත් වෙනවා. නැත්තම් වෙන්නේ දැන් මේක බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවේ කොහෙම තමයි තියෙන්නේ. එතන ඒගොල්ලන් දීලා ප්‍රශ්න අහනවා. ඉතින් මං ඒ නිසා කාරුණික ඉල්ලනවා ඔබතුමාලට මේ හැකියාව ලබා දෙන්න කියන එක අපි මේ ගැන කතා කරලා කටයුතු කරන්න මං අගය කරන ඔබතුමා. ඉතින් මං අර අහපු ප්‍රශ්නේ උත්තර දෙන්නකෝ. 111ක් සුද්දන්ට ගෙවන ඒගොල්ලන්ගේ ණයවලට අපේ වැඩ කරන අය 121ක් පිටරට ගිහිල්ලා ඒගොල්ලෝ වැඩ කරන සල්ලි මෙහාට ආවට පසුව ලංකා බැංකුව මහජන බැංකුව ඒ බැංකුවලින් 104.5යි ගෙවන්නේ. ඇයි ඒ වගේ පරස්පරයක් තියෙන්නේ? මොකද මේ අය තමයි රට බේරගන්නේ.
විශේෂයෙන් ගරු කතානායකතුමනි, බොහෝ දේවල් මේකට අදාළව ගත්තොත් එහෙම අපි මේ රට බාර ගන්නකොට තිබිච්ච තත්ත්වය ගත්තොත් එහෙම ගොඩක් බොහෝ අක්‍රමිකතා සිද්ධ වෙලා තිබුණා. ඒක ඇවිල්ලා ප්‍රේෂණ සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්, ඒ වගේම රක්ෂණ සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. බොහෝ දේවල් සම්බන්ධව ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු විදිහට යම්කිසි ආකාරයෙන් අඩුපාඩු යම්කිසි ප්‍රශ්න ගැටලු තිබුණා. ඉතින් අපි මේ මොහොත වෙනකොට ආණ්ඩුවක් විදිහට මේ විදේශ ශ්‍රමිකයන්ගේ සුබසාධක කටයුතු සඳහා ඒක ප්‍රවර්ධන කිරීම සඳහා අපි කමිටුවක් පත් කළ තියෙනවා. විශේෂයෙන් අපේ කම්කරු අමාත්‍යාංශ විදේශ අපේ අපගේ අමාත්‍යාංශ විදේශ රැකියා අංශය සහ ඒ වගේම ශ්‍රී ලංකා විදේශ නිවෘත්ති කාර්යාංශයේ එකතුවක් විදිහට අපි කමිටුවක් පත් කළ තියෙනවා. ඒ කමිටුව හරහා විශේෂයෙන් ගත්තොත් එහෙම රක්ෂණය වෙන්න පුළුවන්, මේ වගේ පොලි අනුපාත ප්‍රශ්න වෙන්න පුළුවන්, විවිධ දේවල් සම්බන්ධව අපි සාකච්ඡා කරමින් අපි තින් තින්න වලට යන්න නෑ. අනිවාර්යෙන් විශේෂයෙන් ගත්තොත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නෙම තියෙන මම හිතන්නේ වැදගත්ම කාරණාවක් තමයි පසුගිය කාලවකවාන තුළ විවිධ රක්ෂණ සමාගම් වලට ඒ විදේශ ශ්‍රමිකයන්ගේ රක්ෂණ අදාළදී ලබා දීලා තිබුණා. විශේෂයෙන් මේ හරහා ව්‍යුරයකට කලින් ගත්තොත් එහෙම යම්කිසි ආකාරයෙන් කොමිස් මුදලක් ලැබුණා. නමුත් මෙතන යම්කිසි තමන් තෝරාගත්ත ඒ ආයතන කීපයකට දෙන එකත් එක්කම විශේෂයෙන් ගත්තොත් එහෙම කිසිම කොමිස් මුදලක්වත් අපිට ලැබුණ නැහැ. ඒ වගේම ක්ලේම් සම්බන්ධව ප්‍රශ්න ගැටළු රාශියක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මෙතනදී ගත්තොත් එහෙම මෙතන අක්‍රමිකතා රැසක් සිද්ධ වෙලා තියෙනවා. බීරෝකට ලැබෙන්න ඕන, ආණ්ඩුවට ලැබෙන්න ඕන, රජයට ලැබෙන්න ඕන එම මුදල් තැන් තැන්වල ලැබිලත් නැහැ. ඒ වගේම කම්කරුවන්ගේ සුබසාධක වෙනුවෙන් කටයුතු කරන්න ඕන එම පාර්ශවයේ පසුගිය කාලේ හරියාකාරයෙන් කටයුතු කරලා නැහැ කියන චෝදනාව තියෙනවා. නමුත් ඒ චෝදනාව විතරක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන් අපේ වැඩපිළිවෙල විශේෂයෙන් අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මේ ශ්‍රේෂ්ඨ අදාළ ඒ හිමි තැන අපි දෙනවා කියන ඒ පොරොන්දු අපි දීලා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරන්න
සූදානම්. දෙවැනි ප්‍රශ්න වශයෙන් අහන්නේ දැන් මේ කතානායකතුමනි මේ කතා කරන මොහොතේ අප රටේ පිටරට ගිහිලා වැඩ කරන අය. But we must thank the British delegation that is here and the government for extending market access, for giving duty-free facilities for Sri Lanka. While India is getting a free trade agreement with India, why can't Sri Lanka also get the free trade agreement so that you have more people working in this country rather than going overseas and coming here? So the British delegation is here. They have probably just gone on, but they can hear what we are saying. We thank them, and also we want to have greater market access and ensure as to why we can't ensure that this type of benefits are given for investment appraisals in Sri Lanka. Because if we have people going overseas, our labor goes overseas. But owing to the British intervention, we now will basically be able to have more market appraisals, more next investments in Sri Lanka. So can we ensure that we get these type of facilities with the tax benefits that is here, where you must tell the IMF, go fly a kite. Here is UK giving market access, but we must give them the necessary tax incentive that they can invest in our country. So while taking that as a cue, please ensure you intervene as being foreign minister, as being the foreign employment bureau, put both together and ensure that our workers get the deserved right, and also the general GSP, which basically is up for negotiation, ensure that we don't lose out on that. Because at the moment, President Donald Trump, we don't know what he's going to deal.
Honourable Member, please shorten your additional question.
Yes, yes. Yes, but the British are there so they can see how accommodative you as a speaker is. They can go and tell their speakers, see the way Sri Lankan speaker is behaving. So that's why I'm only assisting.
Probably they can teach. 2 minutes usually allocate for the additional question.
I know. Today,
otherwise, they take dragging.
Luckily, I hope all the British will be here every day.
Honourable Member, please.
For us.
Yes. Honourable
Speaker, I appreciate and I'll make a point of that. Please ensure that while we basically take the investment right, you don't know what Donald Trump is probably doing with the Indian end. If they get a 10 to 15% in India, we basically will be subject to a lot of problem. So I would like you to intervene at this moment. Now that the Prime Minister is also there, he also there, Vijitha Herath is there, ensure that we basically make a discussion with them, make it zero tax at the moment. Don't waste time. Once they do it and finish, there's no point talking, because our market access there is 3.1 billion. As for them, they are only getting 300 million. Please ensure that we basically say from tomorrow a duty-free facility is afforded, because they won't be coming to the market, but at least for them, paratariffs is not there. Yes, Honourable Speaker, I'll certainly listen to that. So I'm only giving the necessary gen that is there, so that you basically got to get the reply. There's a couple of days more. Please ensure that you intervene and get this on behalf of Sri Lanka.
Speaker, now I'm very thankful to Honourable Member here, because he was very concerned about the welfare of our foreign workers. Now, in this regard, as a government, we feel that the welfare of the foreign workers should be enhanced even further, and we are working on a consolidated measure, especially involving the Foreign Affairs Ministry, Foreign Employment part of the Ministry, as well as the Foreign Employment Bureau. And also, initially, what we have done is, you know, we are looking forward to certain reforms, as well as, you know, we are looking forward to certain committee reports. Based upon that, we will make sure that every citizen who is working overseas will be protected.
Garu SM Marikar Mahata අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කථානායකතුමනි මහර බන්ධනාගාර පරිශ්‍රයේ පැවැත්වෙන මුස්ලිම් දේවස්ථානයේ දිගින් දිගටම වසාතමේ පිළිබඳ ප්‍රශ්නය මම අධිකරණ මැතිතුමන් අහනවා.
Order please නියෝජ්‍ය කථානායකතුමා මූලාසනෙ පැමිණෙත්.
Honourable Minister, you may proceed.
Hello. Garu Niyojakata Nayakatumani Prashneya Ayanna Romila Kameka Uttare O Ayanna Romila Kamdeka Ita Hetu Kavareda Malay Jatik Islam Bhaktika Bandanagar Nilarin Venuin Mulkali Nava Arambakarla the Mema Devasthanaya Kale Gatiwan Samaka Sampurnen Pitastra Pudgaran Bhavita Kiruna Patangini Theatre Vartamani Islam Bhakti Nilarin Mission Bhavita Karnu Labane Mahara Bandanagare Atulata Parisway Pito Aiti Pali Away Bandanagar Department to Aiti Bumiaka Pavatina Godnagilak Bandanagar Department to Avasarekin Torova Liapadichiri Max Dukaratibino Tuna Saman Tunaway පල්ලියට ඇතුළු වන්නේ මහර බන්ධනාගාර ඇතුළු වන ප්‍රධාන දොරටුවට පිවිසෙන මාර්ගයෙන් හා වෙනත් අනවසර ස්ථානයකින් වන අතර ප්‍රධාන දොරටුවට පිවිසෙන මාර්ගයෙන් ඇතුළු වූ පුද්ගලෙක් බන්ධනාගාරයේ දකුණු පස ඇති තාපයේ දිගට සමාන්තරව ඇති මේ මාර්ගයේ දිගේ මීටර 300ක් පමණ දුර ගොස් පල්ලියේ පිහිට ඇති භූමියට ප්‍රවිෂ්ට යුතුය වේ. එම මාර්ගයේ දිගේ ගමන් ගන්නා පිටස්තර පුද්ගලයන් පල්ලියට යන මුවාවෙන් සමහර විට පිටස්තර පුද්ගලයන් ජංගම දුරකථන මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් ද්‍රව්‍ය තාපිටිලින් බන්ධනාගාරය තුළ විසිකිරීමට පවතින හැකියාව තුළ ආයතනයේ ආරක්ෂාවට හැකියාවක් ඇතුළත් වෙනවා. මේ අවිලා ඒ වගේ පුද්ගලයෝ يعني පල්ලියට යන අය නෙමෙයි වෙනත් කට්ටියම එන්න පුළුවන්. එමෙන්ම ඉස්ලාම් බැතිමතුකු මිය ගිය විට එම දේහය පල්ලියට රැගෙටීම නිසාත් විවාහ වන විට අදාළ පාර්ශ්වයන් පැමිණීම නිසාත් සිකුරාදා දිනවලදී විශාල පිරිසක් එක් රැස්වන ස්ථානයක් බවට පත්වීම නිසා එම තත්ත්වය බන්ධනාගාරයේ ආරක්ෂාවට තර්ජනයක් වීම පල්ලි ඇති ස්ථානයේ සිට ප්‍රධාන තාපයට දුර අඩි 50ක් පමණ වීම නිසා ආයතනයේ ආරක්ෂාවට බාධාවක් ඇතිවීමට හැකියාවක් ඇතිවීම තනිකඩ නිලාරින්ගේ නිවාසනයේද පල්ලියට සමාන්තරව ඉතාම ආසන්න වඩි 10ක පමණ දුරින් පිහිටා තිබීම ජලවිදුලි ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ මහර බන්ධනාගාරයේ ගිණුමන්සේ විසින් වීම යතෝක්ත පල්ලිය මහර බන්ධනාගාරයට හා තනිකඩ නිල නිවාසයට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින් පල්ලිය පවරා දීම නිසා මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පසක් කර එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් අදාළ පල්ලියේ අයිතිය ලබා දිය නොහැකි බව 2013/2/4 දිනැති ලිපියෙන් පල්ලියේ පාලනාධිකාරිය වෙත දැනුම් දී තිබෙනවා 2013. ඒ අනුව එවකට මහර බන්ධනාගාරයේ අධිකාරීවරයා විසින් පල්ලියේ සහිත ඉඩම රජයට පවරා දෙන ලෙසට අස්ක්‍රීම් දැන්වීම පල්ලියක් අස්ක්‍රීමේ දැන්වීමක් පල්ලියේ පාලනාධිකාරිය වෙත යවා ඇතත් පල්ලියේ පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරලා නැහැ. ඒක යවලදී 2013 මාර්තු එකල රට තුල පැවති වාතාවරණය අනුව පිටස්තර පුද්ගලයන් බන්ධනාගාර පරිශ්‍රය තුළ රැඳී සිටීම නිසා මහර බන්ධනාගාරයේ ඇඳිවැන් ගියා නිලාරගේ ජීවිත ආරක්ෂාව තර්ජනයක් විය හැකි බැවින් එකල සිටි බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරල් විසින් බන්ධනාගාරයට අයත් මාර්ගවල පිටස්තර පුද්ගලයන්ට ගමන් කිරීමට අවසර ලබා නොදෙන ලෙස දන්වා 2019/4/25 වෙනිදා ලිපියෙන් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම 2019/16 දින එවකට මහර බන්ධනාගාර අධිකාරී කේස් කොඩිතුක්ක මහතාගේ ලිපියෙන් දන්වා ඇති පරිදි මහර බන්ධනාගාරයේ සේවය කර ලබන මුස්ලිම් භක්තික නිලාරින් හා සිරකරුවන් වෙනුවෙන් සකස් කර ඇති මෙකී මුස්ලිම් පල්ලිය ආගමික කටයුතු සඳහා හඳුනා නොගත් විවිධ පිටස්තර පුද්ගල කණ්ඩායම් වලට බන්ධනාගාර පරිශ්‍රය ඇතුළුවීමට ඉඩදී ආයතනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් දැරීමේ හැකියාවක් නැති බැවින් බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි මුස්ලිම් පල්ලියට පිටස්තර පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමීම පිණිස අනුමැතිය ලබා දෙන ඉල්ලීමක් කළා තිබෙනවා. එළ 2019/16. ඒ වගේම මරණීය දඬුවම් නියම කරලා සිරකරුවන් නමගිය අපරාධකරුවන් පාතාල සමාජිකයන් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරකරුවන් හා විශේෂ අපරාධවලට සම්බන්ධ සිරකරුවන් 2000කට අධික ප්‍රමාණයක් රඳවා සිටින මහර බන්ධනාගාරයේ සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව හා රජයේ දේපොළ සුරක්ෂතාවය සලකා බැලීමේදී අවදානමක් දැරීමේ හැකියාවක් නොමැති අතර බාහිර පාර්ශ්වයන් නැත පල්ලිය විවෘත කරන ලෙස රජයේ පාර්ශ්වයන් දිගින් දිගට ඉල්ලීම් කිරීමද සිදු වුණා. නමුත් එය ආයතන ආරක්ෂාවට මැනිය නොහැකි මට්ටමේ අන්තරාදායක තත්ත්වයක් තියෙන බවට 2019/9/12 දින දාතවින් මහර බන්ධනාගාරයේ අධිකාරිය විසින් ලිපියක් ඉදිරිපත් කොට තිබෙනවා. අදාළ පල්ලිය පිහිටි පරිශ්‍රයට නැවත පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම නිසා මහර බන්ධනාගාරයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති විය හැකි බැවින් අදාළ පල්ලිය නැවත විවෘත නොකිරීම වඩාත් සුදුසු බව 2027/7/8 ලිපියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අධිකරණ අමාත්‍යාංශය වෙත දඬුවම් දීලා තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්. රෝමිලකන් තුන එනම් එම දේවස්ථානය නැවත පවත්වාගෙන යාම සඳහා අවසරය සහ පාසුකම් ලබා දීමේ හැකියාවක් තිබේද? එයට මූලිකවම මෙම ස්ථානයේ ඒ පරණ සිද්ධස්ථානයේ පල්ලිය විවෘත කිරීමත් හරි හිතින් කියේ බාධා ටික ඉස්මතු වෙනවා. කෙසේ වෙතත් මේ වන විටත් මගේ නියෝජ්‍ය ඇමති ඒකාබද්ධතා අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමති ගරු මුනිර් මුලාෆර් නියෝජ්‍ය ඇමතිතුමා විසින් මෙම ස්ථාන නිරීක්ෂණයක් කළ එහේ පල්ලිය නියෝජිතයන් සමග සාකච්ඡා කළා. ඒ වගේම දැන් අපි ප්‍රසින් අධිකාරියත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ප්‍රසින් එකට අයත් තව පර්චස් 5ක පමණ ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. මේ වගේ ප්‍රවේශ වීමේ අපහසුතා ඇති වෙන්නේ නැති ආරක්ෂාවට තර්ජන නොවන ආකාරයේ බිම් කඩක් හඳුනා ගැනීමක් කළා තිබෙනවා. මම හිතන්නේ අපි පාලන අධිකාරියට පල්ලියේ නියෝජිතයන්ට මුනිර් මුලාෆර් ඇමතුමා සාකච්ඡා කරමු දැනුම් දීලා තියෙනවා නිල වශයෙන් අපෙන් ඉල්ලීමක් කරන්න කියලා. ඉන්පසු ඒ අලුත් ස්ථානය උන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කටයුතු කරන මොකද මේ ප්‍රදේශයේ පුද්ගලයෝ කාලය ඇතුළත එතනට ගිහිල්ලා තියෙන නිසා. නමුත් ආරක්ෂාව නිසාරක දෙන්න බෑ. දෙවනි තත්වය ඉදිරියට සාකච්ඡා කරගෙන යනවා. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ අනුව ඔබතුමන්ලා මේ ආරක්ෂාව කියන කාරණේ මත ලබා දීමේ නොහැකියාවක් තියෙනවා කියන තමයි කියන්නේ. ඒතර පර්චස් 5ක් ලබා දීමක් ගැන ඔබතුමා සඳහන් කරා. පර්චස් 5ක් ලබා දුන්නම ගරු ඇමතිතුමා නැවත ප්‍රශ්නයක් එනවා. මොකද පර්චස් 5ේ පල්ලිය හැදුවහම සිකුරාද රැවිලා වාහන ඇවිල්ලා පාරේ නැවතුවහම ආයෙ තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා හැකියාවක් තියෙනවද රජයට රජයේ මැදිහත්වීමක් ලබා දෙන්න ඒ අය ඉඩමක් මිලදී අරගෙන ඒ අයම කන්ස්ට්‍රක්ෂන් එක කරાવી මේ රජයෙන් මේ ආධාර බලාපොරොත්තු නැතුව. මොකද ඒකට ඩෝනර්ස්ලා ඉන්නවා, කැමැත්ත ප්‍රකාශ කරපු අය ඉන්නවා. එතකොට වැඩි ඉඩ ප්‍රමාණයක් ගත්තාම වාහන පාකින්නෙකුත් දැම්මහම නැවත සිංහල මුස්ලිම් අනවබෝධයක් ඇති නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒකට රජයේ මැදිහත්වීමෙන් එක් කරලා දෙන්න පුළුවන්ද? වියදමින් නෙමෙයි.
ඔව් ගරු මන්ත්‍රීතුමනි, දැන් මට මේ නිශ්චිත මොහොතේ කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ මේ පර්චස් 5 ගැන මක්නිසාදේ මධික අධිකරණ අමාත්‍යාංශ රැයත් භූමියක් නිසා. නමුත් ඔබ කියනා වූ ප්‍රශ්න අපිට ෆීසිබිලිටි එක පොඩ්ඩක් අතර බලන්න වෙනවා. ඒක හරියන්නේ නැත්නම් මොකද ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියන්නේම ජාතීන් අතර සහයෝගය ඇති කිරීමේ වගකීමත් මගේ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. ඒක නිසා අදාළ නිල ඉල්ලීම ලැබුණහන් පසුව ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට වෙන ආකාරයට යම් කරුණක් වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්. මේ නිශ්චිත මොහොතේ මැදිහත් වීම කොහොම කරනවද කියන්න අමාරුයි. නමුත් මගේ අමාත්‍යාංශයේ වපසරියට අයත් දෙයක් නේ ජාතික සහයෝගීතාවය ඇති කිරීම. ඒ නිසා ඒකට අත ගහන්න පුළුවන් කියන එක තමයි ගරු මන්ත්‍රීතුමනි මගේ උත්තරේ.
නියෝජ්‍ය කතානායකතුමා, මම දෙවැනි අතුරු ප්‍රශ්නයක් අහන්නේ. දැන් පෞගිය කාලේ අධ්‍යක්ෂකීම්ටි ගරම් බැලුවම ගරු ඇමතිතුමා, දැන් ඉතා කුඩා ප්‍රදේශයක පල්ලියක් තිබ්බම සිකුරාදා දේවමහේ වෙනකොට පිට අයත් එනවා. වාහන නවත්වනවා. ඕකෙන් තමයි මේ ප්‍රශ්න ගොඩක් මේ ආරම්භ වුණේ. ඒ නිසා අපි ඒක දැකලා තියෙනවා. ඉතින් මම ඇහුවේ ඔබතුමාට දැන් නිශ්චිත උත්තරයක් දැන් දෙන්න බැරි බව මට තේරෙනවා. ප්‍රතිපත්ති මේ එකඟතාවයක් දෙන්න කියලා. මොකද ඉඩම ගන්නත් ඩෝනස්ලා ඉන්නවා, හදන්නත් ඩෝනස්ලා ඉන්නවා. මේ රාජ්‍ය මැදිහත් මොකද එතන රජයටයි ඉඩමකනේ තිබ්බේ. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීම ලබා දෙන්න කියන ඉල්ලීම විතරයි කරන්නේ.
අනිවාර්යයෙන් මේ ගැන සලකා බලන්න. මොකද අපිටත් මිනිස්සුන්ගේ ආගබැදීමේ නිදහසට සම්පූර්ණ සහයෝගය දක්වන රජයක්. නමුත් ඒ තියෙන තත්වයන් අනුව උපරිම මැදිහත් වීමක් කරන්න පුළුවන්. උපරිම මැදිහත් වීමක් කරනවා.
Honorable
ගරුනියෝජක කණ්ඩායම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අද 3-2 ඡන්දයක් ගන්න පනතක් තිබෙනවා. අපි 11 දක්වා තමයි ප්‍රශ්න වලට කාලය වෙන් කළා තිබෙන්නේ. කරුණාකර ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කාලය කළමනාකරණය කරන්න. මොකද අපේ කතිකයන්ට ගොඩක් කරුණු පැහැදිලි කරන්න තිබෙනවා. සා අතුරු ප්‍රශ්න වල සඳහාත් පිළිතුරු සඳහාත් ඔබතුමා 25 කාලය කළමනාකරණය. තව ප්‍රශ්න තුනක් තිබෙනවා.
Honorable Chamara Sampath Disanayake to ask the Minister of Public Security and Parliamentary Affairs.
ගරු පොලිසිය බාර ඇමතිතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක ඔව් දෙක අයදුම්කරුවන් 2650, 3 රෝමිලක්කන් 300, 4 තාවකාලිකව නතර කර ඇත. සියලුම අයදුම්කරුව ලබාගත් ලකුණු අවරෝහණ ක්‍රමයට එකතු කර සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනයට අනුව වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන් සම්බන්ධයෙන් පසුවිම් පරීක්ෂණා වෛද්‍ය පරීක්ෂණ සිදු කර සුසුකම් සහිත 100ක් දෙනා තෝරාගෙන ඇති අතර ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි ඉදිරිපත් කරන අභ්‍යයතන සම්බන්ධයෙන් අනුමත බඳවා ගැනීම පරිපාටිය 7.2.4.5 සටහනේ 3 ඇමුණුමකානුව පත් කිරීමේ බලධරය වන පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳ පරීක්ෂා කරන කමිටුවක් පත් කරලා තියෙනවා. ඉහත දක්වන ලද කමිටුවේ නිර්දේශ ලද පසුව කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්න.
ප්‍රධානායකතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ සම්බන්ධව දැනට සමාජයේ වෙනම කතිකාවක් පොලිසිය බාර ඇමතිතුමා ඔබතුමා ගැන වැරදි අවබෝධයක් තියෙනවා. මොකද මේ ගැසට් එක ගැහුවේ 2024/3/28, යෝග්‍යතා පරීක්ෂණය 2024/5/29, විභාගය 2024/6/15, අවසන් සම්මුඛ පරීක්ෂණය 2024/7/30, වෛද්‍ය පරීක්ෂණය 2024/9/11, මත්ද්‍රව්‍ය පරීක්ෂණය 2024/10/24, පත්වීම් ලබා දීම 2024/11/20, අයිතිංකරුවෝ 18,000 එස්.ඇයිලා බඳව ගන්න. උපපොලිස් පරීක්ෂකවලට අයිතිංකරුවෝ 18,000 ඇප්ලිකේෂන් දාලා තිබ්බා. ඊළඟට තෝරගත්ත 6,000. විභාගේ සමත් කියලා 3,000. විභාගේ සමත් කියලා 3,000 ඉදිරිපත් වුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ඊළඟට නීති ආසාමයේ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් කමිටුවක් පත් කළා තමයි මේ සම්මුඛ පරීක්ෂණය තිබ්බේ. මේ මීළඟට මේ වෙනුවෙන් රජයේ ඉන්ටර්වියු වලට පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක් වියදම් කරලා තිනවා. හැබැයි මේ පත්තින් දෙන්න තිබ්බේ නොවැම්බර් මාසේ 2024. ළමයි මේ වෙනකොට ඇඳුම් අරගෙන සූදානම්. ඔබතුමාත් ඉතින් SI කෙනෙක්නේ හිටපු. ඔබතුමා දන්නවනේ ට්‍රේනින් එකට යනකොට මොනවද ගේන්න ඕනේ, ඇඳුම් ගේන්න ඕනේ, ඔක්කොම සූදානම් වෙලා ළමයි හිටියේ. ළමයි හිටපු රස්සාවල් වලිනුත් ඇයින් වෙලා තමයි මේ ළමයි ආවේ. මේකට සූදානම් වෙලා. අනිත් එක 500ක් ගන්නවා කියලා ගන්නේ 100යි. හැබැයි මේ වෙනකොට බඳවගෙන නැහැ ඇමතිතුමා. හැබැයි මේ සම්බන්ධව ඔබතුමා මේක අවලංගු කරලා අලුත් විභාගයකට යන්න තියනවා කියලා ළමයින්ට කියලා තියෙනවා. අලුත් ගැසට් එකක් ගහලා අලුතෙන් නැවත ඒකට ළමයින්ට දාන්න කියලා තියෙනවා. තේරිච්ච ළමයින්ට හැමෝටම දුරකථන ඇමතිතුමාත් දීලා තියෙනවා. මේක ලොකු රටට රජයට කරන පාඩුවක්. ඔබතුමා ජනාධිපතිතුමාගේ ළඟම නියෝජිතයක්. හැබැයි ජනාධිපතිතුමාගේ විශ්වාසවන්තම කෙනා මේ වගේ දෙයක් කරොත් එහෙම වෙන්නේ ජනාධිපතිතුමාටත් හරිනේ රටටත් හරිනේ. 6,000 තෝරගෙන සභානායකතුමා මේක අහගන්න. 6,000 ඇප්ලිකේෂන් දාලා මේ රටේ දරුවෝ 6,000 දාලා 3,000 විභාගෙට පෙනී ඉඳලා මෙඩිකල් ගිහිල්ලා ඔක්කොම කරලා ඉවරලා ඒ 100 බලාපොරොත්තු කඩ වෙනවා. මේක බලාපොරොත්තු කඩ කරන්න එපා ඇමතිතුමා. ඇමතිතුමාට අලුතෙන් 100ක් ගන්න ඕන නම්
හොරබල් චාමර සම්පත්
මේක ඔෆිෂියල් මට තවස්තා මම වැඩියන්නේ එක ප්‍රශ්නයක් යන්නේ. ආ ඊට යන්නේ වැඩියන්නේ මේක මේ අද රටේ කතා කරන ප්‍රශ්නයක්. මේ 100 බඳව ගන්න මේ 100ට ඇයි මොකද මේ පොලිස් දෙපාර්තමේන්තුව නෙවෙයිද ඒ වෙලාවේ තිබ්බේ? මේ නියෝජ්‍ය පොලිස්පති නෙවෙයිද ඒ වෙලාවේ හිටියේ? ඒ වෙලාවේ හිටියේ මේ සාමයේ පිළිබඳ ඇමති නෙවෙයිද? මොකද මේ 100 ප්‍රශ්නේ කියන එක තමයි මම අහන්නේ. ඒ නිසා ඔබතුමා මේ 100 බඳව ගන්න. බඳවගෙන කැබිනට් පේපරයක් දාලා තව 500ක් බඳව ගන්න පුළුවන් කියලා තව 400ක් ඉදිරියට තමයි මේ 100 බඳවගෙන තියෙන්නේ. මේ 100 ප්‍රශ්නේ විසඳන්න. මොකද මේ අවුරුදු 70කට පස්සේ විශ්වාසවන්ත කරලා ජනතාව මේ ආණ්ඩුව පත්කරේ විභාග වලින් මේ විභාග වලින් ළමයි මේ ඕගොල්ලෝගේ ආණ්ඩුව විශ්වාස කරලා තමයි මේ මේවට පෙනී හිටියේ. මේක දෙන්න. මේක අවලංගු කරන්න එපා විභාගයත් යන්න එපා. හැබැයි එහෙම අවලංගු කරොත් ඔබතුමාටත් අර මං ඉස්සලක වගේ ජම්පර් රඳින්න වෙයි. මොකද මේ රජයේ මුදල් රජයේ නැ රජයේ මුදලක් මේකට වියදම් කරලා තියෙන ඉන්ඩෙව් වලට විශාල මුදලක්. මේ විශාල මුදලක් ඔබතුමයි වැඩ බලන පොලිස්පති. ජේෂ්ඨ ඒ ට්‍රේනින් නැත්තම් ඉන්ඩෙව් බාරව ඉන්න පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති. ඔක්කොම වග කියන්නේ නෝ මේවට. පත්තින් දෙන්න එන්න කියලා දෙන්න නැතු එක වැරදිනේ එක පොලිස්පති මේ පොලිසිය බාර ඇමතුමා.
Honorable Minister of Public Security.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණි රාශියක් ලැබිලා තිබුණා. මේ පිළිබඳව මේ වෙනකොට කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමා කියපු කාරණා බොහොමයක් වැරදි. මම කිසිම වෙනකොට ඒක අවශ්‍ය කරලා කියලා නැහැ. දැනටත් SI බඳවා ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. පැහැදිලි කරන්න මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉඳ දෙන්නකෝ පැහැදිලි කරන්න. එතකොට ඒ විභාගය එකෙන් බඳවා ගැනීම 100 පිළිබඳව විමර්ශ කමිටු වාර්තාව ලැබුණාට පස්සේ ඒ පිළිබඳ තීන්දුවක් ගන්න ඒ පිළිබඳ අවලංගු කිරීමක් කරලා නැහැ. අලුතෙන් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය නිකුත් වෙලා ඒ සඳහා සම්මුඛ ප්‍රක්ෂේපණ පරීක්ෂණ යනවා. ඒක වෙනම අමතර ඔබතුමා කිව්වා වගේ ඒක අමතර කාරණයක්. එතකොට අර සම්බන්ධයෙන් යම් කෙනෙක් දුරකථන ඇමතුමක් දුන්නාම ඒකේ කමිටුව එනකල් මට කියන්න බෑ ඔබ බඳවා ගන්නවද නැද්ද කියලා ලැයිස්තු අතර තියෙන 2650 තමයි විභාගෙන් සමත් වෙලා තියෙන්නේ. ඒ 2650න් තමයි බඳවා ගන්න 100ක් තෝරාගෙන තියෙන්නේ. ඒ සම්බන්ධ පැමිණිලි ලැබුණු පැමිණිලි තමයි දැන් පොලිස්පතිවරයා විසින් කමිටුවකට දාලා තියෙන්නේ. දැන් ඒයින් නෑ මේක පහුගිය ආණ්ඩු කාලේ පවත්වපු සම්මුඛ සාකච්ඡා. ඉතින් අපි ඒ වුණාට නෑ ආණ්ඩු බාර ඒක තමයි කියන්නේ ආණ්ඩු බාරුණයි කියලා නතර කරලා නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව කමිටු වාර්තාව ලැබුණාට පස්සේ කඩිනමින් පියවර ගන්නවා. ඔවුන් බඳවා ගැනීම සඳහා
මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයයි කියලා කිව්වේ.
බඳවා ගැනීම ගරු මන්ත්‍රීතුමා කමිටු වාර්තාව ලැබුණාට පස්සේ කට්ටි බඳවා ගන්නට කටයුතු කරනවා. නෑ බඳ ඒක කමිටු වාර්තාව මත තීන්දුව වෙන්නේ. ඒක ඔබතුමාට කියන්න බෑ.
Can we go to the next question? ගරු මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයයි කියලා පටන් ගත්තේ. Honorable Kings Nelson. Honorable Member started saying that I'm going to ask only one question. Okay. Make your question brief, Honorable Member.
නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා ගම්මල ආරක්ෂාව සඳහා ගම්මල අපරාධ හොරකම් මිනීමරුම් වළක්වන්න ගම්මල ආරක්ෂක කමිටු පිහිටවුවා. මේ ආරක්ෂක කමිටු ඉතිහාසයේම ස්වාධීනව පිහිටියි. ගමේ පන්සලේ හාමුදුරුවෝ පල්ලියේ පූජකතුමා ස්වාධීන සංවිධානවල කට්ටිය. නමුත් දැන් පොලිසිය වලට උපදෙස් දීලා තියෙනවා JVP NPP සමාජිකව මේ ආරක්ෂක කමිටු වල බඳවා ගන්න. මම හිතන්නේ මේක මේ පොලිසියේ තියෙන ස්වාධීනතනේ ප්‍රසිද්ධ කරුණක්. ඕන වයිස් කෙනෙක්ගෙන් අහුවෙත් කියයි. හරිද?
හොනබල් මෙම්බර්
ප්‍රධානත්වයෙන් කරන්න කියලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි අහන්නේ මේක ස්වාධීන
පොලිසියට. Your question, make your question relevant to the question on my order, please.
ආගන් පොලිසියේ ස්වාධීනත්වයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේක ප්‍රශ්නයක්. මොකද දැන් අපි දන්නා මේ ආණ්ඩුව ඇවිල්ලා පල්මේ අවුරුද්ද ඇතුළත වෙඩි තැබීම් 68ක්
මිනිමම් ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් අහන්න දෙවනි ප්‍රශ්නෙට
එමත්තුමනි මයිකෙදටත් දෙසරයක් පැනලා කවුද මන් දන්නේ අවුස්සලා ගිහිල්ලා මේ ආරක්ෂාවක් නැහැ අපිටවත් අපි ඉල්ලන්නේ අපි කරුණාකරලා
මේ දේශපාලන මෙම්බර් මේක යෝර් ක්වෙස්චන් රෙලෙවන්ට් ප්ලීස්
කරුණාකරලා තමුන්නාසේ ස්වාධීනව පත් කරන්න මේකට අවස්ථාව දෙන්න මේ ඉස්සලා වගේ
හොනරබල් මිනිස්ටර්
මේ වගේ දේශපාලන ඇඟිලි ගැසීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහජන ආරක්ෂක කමිටු සකස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේක අනුව තමා මහජන ආරක්ෂක කමිටු පත් කරන්නේ. මේවා කිසිසේත්ම දේශපාලනීකරණය කරලා නැහැ. ඒ කතාව වැරදි වැරදි. ඒ චක්‍රලේක අනුව තරුණ නියෝජන 125යි, කාන්තා නියෝජන 125යි. ඊට පස්සේ ග්‍රාම නිලධාරි තමා කමිටුවේ ලේකම්වරිය, ලේකම්වරයා හොරගතිය වෙන්නේ කමිටුවේ. ප්‍රජා පොලිස් සේවයේ නිලධාරියා තමා ඒක කැඳවුම්කරු කරන්නේ. ප්‍රදේශයේ ඒ කමිටුව සඳහා ආයුධ කරන අයගෙන් ප්‍රදේශ පිළිගත් පුද්ගලයේ සභාපතියට ඉදපත් කර ගන්න පුළුවන්. මේක කිසිසේත්ම දේශපාලනීකරණය කරලා නැහැ. ග්‍රාම නිලධාරි කොට්ටාසේ අදාළව මං කියපු ඒ චක්‍රලේකේ ප්‍රකාරව තමයි මේක පත් කරන්නේ. ඒ පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කර කාරණා
Honorable Kings Nelson to ask the Minister of Transport, Highways, Ports and Civil Aviation.
නියෝජක කතා
Honorable Kings Nelson.
අහනවා.
Honorable Minister of Transport, Highways, Ports and Civil Aviation.
ප්‍රශ්නය එක 2025/5/31 වෙනි දින විට ශ්‍රී ලංකාව ගුවන් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියත් ව්‍යාපදිත ගුවන් සේවා සමාගම් මගී භාණ්ඩ මෙහෙයුම් 28යි, දේශීය ගුවන් සේවා 6යි, චාටර්ඩ් මෙහෙයුම් 3යි. ඒවායේ නම් මගී මෙහෙයුම් ඒරෝෆ්ලොට් රෂියා, එයා අරබියා අබුඩාබි, එයා ඒෂියා බාගඩ්, එයා චයිනා, එයා ඉන්ඩියා, එයා සීෂස්, කැතේ පැසිෆික්, චයිනා ඉස්ටර්න්, කොංගුවන්, එඩ්වයිලයින් එයා, එමිරේට්ස්, එටිහාඩ්, ෆිට්සයාවේ, ෆ්ලයි ඩුබයි, ගල්ෆයා, ඉන්ඩිකෝ, ජසීරා, ජSC රෙඩ්වින්ස්, ජෙස්ට ඒෂියා යාවේස්, මැලේසියා ගුවන් සේවය, කටා යාවේස්, සලාමයා, සිංගපෝ එයාලයින්ස්, ශ්‍රී ලංකන් එයාලයින්ස්, තායියා ඒෂියා, ටර්කි, තායි යාවේස්. චාටර්ඩ් මෙහෙයුම් 3ක් තියෙනවා. අසූරයා, ඉරාන්, රෙඩ්වින්ස්. දේශීය ගුවන් සේවා 5ක් තියෙනවා. ෆිට්සයා, සැෆ්‍රන්, ලක්වින්, සෙනොක්, DP Aviation Private Limited.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගම එම්බාගේෂන් ෆී එක සිවිල් ගුවන් සේවා අධිකාරියට මං හිතන විදිහට බිලියන 22කට ආසන්න මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ ශ්‍රී ලංකා ගුවන් සේවය මේක මේ උපයගන්න මුදලක් නෙවෙයි. ලංකාවට ගුවන් යානා එනකොට ඒ ගුවන් යානාවේ ඉන්න මගීන් ඒ මුදල ගෙවනවා. එතකොට මේ රජයට එන මුදලක් මේක. එතකොට දැන් බිලියන 22කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ගුවන් සේවය ඒවියේෂන් එකට ගෙවන්න තියෙනවා. මේ සම්බන්ධව මේක නැවත ලබා ගන්න, මේ රජයට ලැබෙන මුදල් ලබා ගන්න ඔබතුමාලා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය?
මම මේ කියන්නම් ගෙවන්න තියෙන සම්පූර්ණ ගරන්ටි එක ශ්‍රී ලංකන් එක විතරක් ගෙවන්න තියෙනවා මිලියන 24655ක්. මිලියන 24000, ඒක බිලියන 24ක්. මිලියන 24655ක්. එයා ඒෂියා බහඩ් මිලියන 88ක්. එයා ෆ්ලොට් රෂියා මිලියන 508ක්. එයා ඉන්ඩියා මිලියන 57ක්. තායි එයා ඒෂියා මිලියන 221ක්. ෆිට්ස් ඒවියේෂන් මිලියන 2126ක්. සම්පූර්ණ මිලියන 27659ක් අයවේදෝ තියෙනවා මේ එම්බාගේෂන් ලෙවිකෙන්. ඒ වගේම ඩොලර් වලින් මිලියන 1.5ක් ඒරෝෆ්ලොට් රෂියා රොසියා ගුවන් සේවය එකතුව තියෙනවා. එතකොට මේ මුදල් පහුගිය කාලයක් තිස්සේ එකතු වෙවි ආපු මුදල් ප්‍රමාණයක්. අපි සිවිල් සේවා ගුවන් අධිකාරිය විදිහට දිගින් දිගටම අවශ්‍ය ලිපි, ඊමේල් වලින් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන බැංක් ගැරන්ටිස් ටික ලිකුඩේට් කරලා තියෙනවා යම්කිසි ප්‍රමාණයක් රිකවර් කරගන්න. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ සිවිල් ඒවියේෂන් ඇක්ට් එකෙන් අපිට මේකට නීත්‍යානුකූල කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් නැහැ. ඒ ප්‍රතිපාදන ලබා ගන්න අපි ඊට පස්සේ ෆයිනෑන්ස් ඇක්ට් එක ෆිස්කල් පොලිසි එකට කතා කරලා ෆයිනෑන්ස් ඇක්ට් එක වල ෆයිනෑන්ස් ඇක්ට් එකෙත් අපිට මේකේ නීත්‍යානුකූල කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් නැහැ. ඒක නිසා අපි දැන් කැබිනට් පේපර් එකක් මේ ප්‍රිපෙයා කරලා තියෙනවා. මේකට අවශ්‍ය නීත්‍යානුකූල විතරින් එහාට යන්න ඕන නීත්‍යානුකූල කටයුතු ටික කරන්න අවශ්‍ය ඉඩකඩ හදාගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ හිඟුරක්ගොඩ අභ්‍යන්තර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කරන්න, නවීකරණය කරන්න වියදම බිලියන 17ක් ඇස්තිමේන්තු කරලා තියෙනවා. 2024 අයවැයේ බිලියන 2ක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට රන්වේ එකේ වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ගුවන් තොටුපළ නවීකරණය කරන්න, මේ යථා තත්ත්වයට ගේන්න දැන් මෙවර අයවයෙන් බිලියන දෙකක්ද වෙන් කරන්න බලාපොරොත්තු වෙන. එහෙම බිලියන දෙක ගානේ වෙන් කරන්න කිව්වොත් මම හිතන්නේ අවුරුදු 10ක් විතර යනවා මේක අර යථා තත්ත්වයට ගේන්න. ඉතින් ඔබතුමාලගේ අමාත්‍යංශයේ රජය මෙවර අයවයෙන් කොපමණ මුදලක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවද, මේක වැඩ කටයුතු කවදද අවසන් කරන්න කියන එක නිශ්චිත දිනයක් තියෙනවද ගරු
අමාත්‍යතුමා?
මේක ඇත්තටම හරියට ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්න නැතුව, එතන බිස්නස් ප්ලෑන් එකකුත් නැතුව, කිසිම සැලසුම් සහගත රහිතව තමා මේ එයාපෝට් එක හදන්න ප්ලෑන් කරලා තියෙන්නේ. නමුත් මේ එයාපෝට් එක මේ රණවේක යම් කිසි මට්ටමකට හදලා තියෙන නිසා ඒ ටික ඉවර කරන්න අවශ්‍ය මුදල තමා අපි වෙන් කරලා තියෙන්නේ. දැන් අපි ඊළඟ අවුරුද්දේ මේකට හරියට ෆීසිබිලිටි එකක් කරලා මේක අවශ්‍යද නැද්ද කියන ශක්්‍යතාව බලලා තමයි ඉතින් එහාට වැඩ කටයුතු කරන්න වෙන්නේ ගරු මන්ත්‍රීතුමා.
Honorable Chittal Fernando, Attorney at Law to ask the Ministry of Industry and Entrepreneurship Development. Second round. Honorable Nalin Bandara to ask the Minister of Energy.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමාගෙන් මම අහනවා.
Honorable Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සඳහා එක ආයතන ගොඩක් තියෙනවා තොරතුරු රැස් කරන්න සති දෙකක් කල් ඉල්ලලා තියෙනවා.
Honorable Chittal Fernando, Attorney at Law to ask the Minister of Industry and Entrepreneurship Development, second round.
නියෝජ්‍ය කතානායකතුමනි, චිත්‍රල් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා වෙනුවෙන් කර්මාන්තහ ව්‍යවසායකත් ඇමතුමාගෙන් අහනවා.
ඔබ සභාගත කරන්න.
Questions understanding order 27-2 of the Parliament, the Honorable Sajith Premadasa. Honorable Leader of the House, yes.
ඇරු නියෝජ්‍ය කතානායකතුමනි, විස්තර නියෝග අංක 35 යටතේ මං කරුණාවෙන් ඔබතුමා අසහා කතානායකතුමාගේ ඉල්ලා සිටිනවා. 35 අනුව හරි පැහැදිලි ප්‍රශ්නවලට වෙන් කළ තිබෙන්නේ පැයක කාලයක්. මම හිතන්නේ අපිට පැයක කාලෙදි මේක කළමනාකරණය කරගත හැකි. ඒසහා කරුණාකරලා ඔබතුමා කතානායකතුමා සමග සාකච්ඡා කරලා පිළිතුරුත් ප්‍රශ්නත් අතුරු ප්‍රශ්නත් හරියට කළමනාකරණය කරලා පැයකදී මේක විසඳන්න කෙනී ඉල්ලීම කරනවා. නැතිනම් හැම වෙලාවෙම විවාදයට බාධා වෙනවා. විතරක් නෙමෙයි කමිටීස් පටන් ගන්න බැරි වෙනවා. අනිත් එක තමයි ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී පොලිස්පතිවරයා වශයෙන් හිටපු දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විනිශ්චයකාරී පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරා. නමුත් ඒ වාර්තාව ඉදිරිපත් කරාට ඒ වාර්තා ඔහු වරදිකරු කරලා ඒ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ ක්‍රියාවලිය කෙසේද සිදුවන්නේ කියන විදිය අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනොත් රටේ ජනතාවත් දැනගත යුතුයි. මොනවද කතානායකතුමා ලෙස ඊළඟට යන්න තියෙන පියවර කියන එක. ඒ නිසා කරුණාකරලා අද දිනය ඇතුළතදී ඔබතුමා හෝ ගරු කතානායකතුමා මේ සභාවට සහ රටට ඉදිරිපත් කරන නම් හොඳයි. දැන් අද ඉදිරිපත් කරපු මේ වාර්තාවේ ක්‍රියාවලිය කුමක්ද කියන එක.
I shall discuss that with the Honorable Speaker and come back.